ගරු උදය ගම්මන් පිළ මන්තුමා
ගරු මුලාස්නාරුවඩ මන්ත්‍රීතුමනි ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ යෝජනාව ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාව මට ලැබුණු අවස්ථාවේ අධිකරණයේ පිළිබඳත් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳත් මා දීර්ඝ කරුණු දැක්වීමක් කරා. ඒ නිසා අද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න තීරණය කරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2017 වසරට නිකුත් කරලා තියෙන Prison Statistics of Sri Lanka කියන පොතේ ඉතා වැදගත් සංඛ්‍යාලේඛන විශ්ලේෂණයන් ගණනාවක් අඩංගු වෙන නිසා ඒ ගරු සභාවෙත් ගරු අමාත්‍යතුමියගෙත් අවධානයට යොමු කළ යුතුයි කියලා මා සිතුවා. අධිකරණය සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමියනි, මට එක් කාරණයක් ඔබතුමියගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ අධිකරණයේදී අපි දන්නවා ගමන් බලපත්‍ර රඳව ගන්නවා නඩු තියෙන චුදිතයන්ගේ සැකකරුවන්ගේ. මේ ගමන් බලපත්‍රය විදේශ ගමනක් යන්න වුණාම අධිකරණ නියෝග මත මුදා හරිනවා. මුදා හරගන්න ගියාම සියලුම පොත්වල අත්සන් තබලා අපි මේ ගමන් බලපත්‍රය නිදාස් කරගන්නවා. හැබැයි නැවත බාර දෙන්න ගියාම අපෙන් බාර ගන්නවා මිසක් ලදුපතක් ඒ සඳහා නිකුත් කරන්නේ නැහැ. උන නිසා කියනවා නෙවෙයි, බැරි වෙලාවත් නිලධාරියෙක් අතින් මේක නැති වුණොත් නිලධාරියාට තීරිතා පාසුවෙන් කියන්න නෑ ඒ මහත්තයේ ගමන් බලපත්‍රය ගෙනාවේ නෑ කියලා. දැන් එක පැත්තකින් තමන්ගේ ගමන් බලපත්‍රයේ තමන්ට අහිමි වෙනවා විතරක් නෙවෙයි, අපකොන්දේසියක් කඩකලාය කියලා සිරදඬුවමක් උනත් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගමන් බලපත්‍ර බාර ගැනීමේදී නිදහස් කිරීමේදී අත්සන් ගන්නවා වගේම ගමන් බලපත්‍රයක් බාර ගැනීමේදී ලදුපතක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන්න කියලා අපි අමාත්‍යතුමිට යෝජනා කරනවා. දැන් අපි හැරිමු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෞගේ කාලේ අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් සාතිශය බහුතරයකට ආණ්ඩුවේ බෝඩිනේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් කෑම්බීම කාල ටික කාලයක් ඉන්න අවස්ථාව ලැබුණා. නිසා බන්ධනාගාරයේ පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හොඳ අත්දැකීමක් තියෙනවා. අපේ මන්ත්‍රීවරු බලන අපි නිතර බන්ධනාගාරයට යනවා. ඒතර බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අපෙත් එක්ක හරි වැදගත් කතාවක් කිව්වා. ඒ තමයි සිරගේ විපක්ෂයේ ඉන්නකොට තමයි, එහෙම නැත්නම් සිරගේ දුක පේනකොට බලය නැහැ, බලය තියෙනකොට සිරගේ දුක පේන්නේ නැහැ. ඇයි වැඩිපුර එන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු සිරගෙදරට? ඒ අය ආණ්ඩුවට ගියාම සිරගෙදර අමතක වෙනවා. ආයි මතක් වෙන්නේ විපක්ෂයට ආවම. නිසා සිරගෙවල් වල තියෙන ප්‍රශ්න විපක්ෂයේ අයගේ ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩු පක්ෂය අවධානය යොමු වෙන්නේ නැති. මට පාලිත තෙවරප්පේරු මන්ත්‍රීතුමා නම් තමන්ගේ අත්දැකීම් ගැන කතා කරා. මම හිතන්නේ ඒත් විපක්ෂයේ ඉන්න කල් අප්පු අත්දැකීම් වෙන්න ඕනි. මොකද්ද අද මේ සිරගෙදර තියෙන ප්‍රධාන ප්‍රශ්න? ගරු අමාත්‍යතුමනි, ඔබතුමිය දන්නවත් දන්නේ නැහැ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන්ගෙන් 127ක් පුරප්පාඩුයි. ජ්‍යෙෂ්ඨ මට්ටමට ආවොත් එක 149 දක්වා ඉහළ මට්ටමක තියෙනවා. නිලධාරි හිගයක් තියෙනවා. දැවැන්ත තදබදයක් තියෙනවා. අර ඉස්සර පෞද්ගලික බස්වල සෙනග පටවන් යන වගේ තමයි අද සිරගෙවල් වල සෙනග ඉන්නේ. ඒ වගේම වැසිකිලි පාසුකම් මූලික මිනිස් අයිතිවාසිකමක් වෙන වැසිකිලි පාසුකම් සිරගෙදර අතිශයින්ම ඉල්ලුම් සාගත අතිශයින්ම දුලව දුෂ්කර දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ කාරණයත් එක්ක ගරු සභාපතිතුමනි, නිලධාරීන් ඉන්න දෙඩි පීඩනයක කුකුල් කෝඩුවක් වගේ තැනක විශාල පිරිසක් මේ අය සභාපතිතුමනි, මම කේමෙන් හිටියේ මේ නිලධාරීන්ට දැඩි පීඩනයක් තියෙනවා. ඇයි දැන් මේ කුකුල් කෝඩු වගේ සෙනග හිර කරලා හිටියා මේ අය අතරේ අසහනේ ප්‍රශ්න ඇති වෙනවා. බාලාංශ පන්තියේ ළමයි බලා ගන්නවට වඩා අමාරු මේ සිරකරුවන් බලා ගන්න. ඒ නිසා දෙවැන්ත පීඩනයක් ඇති වෙනවා. විගණකාධිපතිතුමා තමන්ගේ වාර්තාවේ 39 පිටුවේ වෛද්‍ය නිමලා විජේසිරිවර්ධන වෛද්‍යතුමිය උපුටා දක්වමින් කියනවා බන්ධනාගාර නිලධාරීන්ගෙන් 3 ඉන්නේ මානසික පීඩනයකින්. ඉතින් මේ පීඩනේ මුදා හරින්නේ සිරකරුවන්ට. සිරකරුවෝද මිනිස්යෝ කියලා පොල් ගෙඩියක් කුරෙන් ගහලා තියෙනවා. සිරකරුවන් පමණක් නෙමෙයි, නිලධාරීහුද මිනිස්යෝය. ඒ මිනිසුන්ටත් හැඟීම් තියෙනවා. මේ තමන්ගේ සේවා ස්ථාන ඇති කරලා තියෙන දැඩි පීඩනය මේ අයට සිරකරුවන් මත මුදා හරින්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අද මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්නේ කොහොමද? අපි දැක්ක නිලධාරීන් වැඩිම බඳව ගන්න උත්සාහ කරලා තියෙනවා. අලුත් සිරගෙවල් හදලා තියෙනවා. තංගල්ලි කරංගියා ගුණකොළ පැලැස්සට, බෝගම්බර කරංගියා පල්ලි කැලේට, දැන් ඔන්න වැලිකඩ බන්ධනාගාරයත් කොළඹින් බෑරට ගෙන යන්න සැලසුම් කරනවා. හැබැයි මට හිතෙනවා මීට වඩා ප්‍රායෝගික විසඳුම් කීපයක් තියෙනවා සිරගෙදර තදබදේ නැති කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද බන්ධනාගාර ගත කළා ඉන්න සිරකරුවන්ගෙන් 158ක් ඉන්නේ. 158ක් නැත්තම් සාතිශය බහුතරයක් ඉන්නේ තමන්ට නියම වෙච්ච දඩය ගෙවා ගන්න බැරි නිසා. සමහර වෙලාවට දඩේ රුපියල් 1000යි ගෙවා ගන්න බැරි ඉඳ හිරේ ඉන්නවා. එක දවසකට සිරකරුවෙක් වෙනුවෙන් ආණ්ඩුව රුපියල් 671ක් වියදම් කරනවා. දවස් 100ක් වේ දඩේ ගෙවා ගන්න බැරි මිනිස්සයා හිරගෙදර ලැගලා හිටියොත් 67100ක් ආණ්ඩුව වියදම් කරලා. ආණ්ඩුව හිතන් හිටියේ අපි රුපියල් 1000ක දඩයක් ඒ මනු වැරදිකාරයට ගෙවුවා කියලා. බැලින්නම් වැරදිකාරයා ආණ්ඩුවට දඩයක් ගහලා තියෙන 67100ක. මේ ක්‍රමයේ ඉස්සරහට ගියොත් ආර්ථික දුෂ්කරතා තියෙන හැමෝම පුංචි වරදක් කරලා දඩයක් නෙවුණත් දඩිය නොගවා ඉඳලා ආණ්ඩුවේ සත්කාර මත ජීවත් වීමේ ක්‍රමය ඇති කරගන්න පුළුවන්. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම බටහිර රටවල්වල සීත ඍතුවේදී බලහත්කාරයෙන් සිරගෙදරට ගොස් තමන්ට අවශ්‍ය උණුසුම හදා ගැනීම සඳහා දුප්පත් මිනිස්සු පෙළඹවීමේ ක්‍රමයක් තියෙනවා. ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ 158. අපි දන්නවා අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සෑම වර්ධකටම දඩයක් වගේම දඩයට අනුරූපී උපරිම සිර දඬුවමක් තියෙනවා. රුපියල් 1000කට නොවැඩි දඩයක් හෝ සති දෙකකට නොවැඩි සිර දඬුවමක්. එහෙමනම් මේ සෑම දඩයක්ම ගෙවා ගන්න බැරි වෙච්ච අයට ඊට අනුරූපී සිර දඬුවම බලලා ඒ කාලයේ සිරගෙදර ගත කළාම අධිකරණයට ඒ බව වාර්තා කරලා අධිකරණ නියෝගයක් කරා නිදහස් කිරීමේ ක්‍රමවේදයකට අපේ නීති පද්ධතිය වෙනස් කළ යුතුයි. එහෙම කරොත් බන්ධනාගාරයේ තදබදේ ඉවරයි. බන්ධනාගාරයේ නිලධාරීහිගේ ඉවරයි. බන්ධනාගාර නිලධාරියාගේ පීඩනය ඉවරයි ගරු අමාත්‍යතුමනි. ඒ වගේම දැන් බලාගෙන ගියාම තදබදයට තියෙන දෙවනි හේතුව රක්ෂිත බන්ධනාගාරවල සාතිශය බහුතරයක් ඉන්නවා. ඇපයක් නියම වෙලා තියෙනවා. ඇපේ ගෙවා ගන්න විදියක් නැහැ. මට බන්ධනාගාර නිලධාරියෙක් ඇත්තෙම ගිනුම්කාරක සභාවේදී මේ ගැන අපි ප්‍රශ්න කරාම උත්තර දුන්නා. මුදල් ලැබෙන සමහර කට්ටිය සුවෙච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. මුදල් ලැබ අපි ගෙවන්නම් පින්කමක් විදියට. හැබැයි සමහර අයට උසාවියෙන් දෙන්නේ ප්‍රායෝගික නොවන අපකොන්දේසි. මේ මෑතකදී මඩකලපුවේ මංගලාරාමේ නායක ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට අරන් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්වරයා අපදුන්නේ මොකද්ද? ලේ ඥාතීන් 6 දෙනෙක් කැපකරුවන් විදියට ඉදිරිපත් කරන්න. උන්වහන්සේගේ අම්මා තාත්තා මිය ගිහිල්ලා. සහෝදර සහෝදරියෝ නැහැ. උන්වහන්සේට බිරිඳක් දරුවන් නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් කොහොමද උන්වහන්සේ ලේ ඥාතීන් 6 දෙනෙක් ඉදිරිපත් කරන්නේ? නිසා මේ අධිකරණේ ආකල්ප පවා වෙනස් කරගනිමි. මේ සිරකරුවෝ මෙන්ම සැකකරුවෝද මිනිස්සයෝය කියන පදනමින් මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනි. එහෙම නැති වුණොත් අපේ මේ බන්ධනාගාරවල ඇති වෙලා තියෙන අනවශ්‍ය තදබදය අපිට විසඳන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම සිරගෙදරට ගියාම අපේ ක්‍රමවේදයක් නැහැ ගරු සභාපතිතුමනි. සිරකරුවන් වෙන් කර තබන්න. මේ ඇපේ ගෙවා ගන්න බැරි නිසා, දඩේ ගෙවා ගන්න බැරි නිසා හිරගෙට යනවා. සමහරලාට මාලයක් කඩලා වෙන්න පුළුවන්. පසුම්බියක් හොරකම් කරගෙන වෙන්න පුළුවන්. හැබැයි ගියාට පස්සේ මිනීමැරුම් කරපු, සංවිධානාත්මක මංකොල්ල කෑපු, පාතාලේ නායකයන් එක්ක එකට ලගින්න සිද්ධ වෙන්නේ. අනේ මේ අහිංසක දරුවා බඩගින්නට සොරකමක් කරපු, සමහරලාට අර මනුතාපේ ජනවර්ජන වගේ බඩගින්නට සොරකමක් කරපු මිනිස්සයා හිරගෙදර ගිහිල්ලා එළියට එන්නේ මහා දැවැන්ත අපරාධකරුවෙක් විදියට. ඒ නිසා මේ සාමාන්‍ය වැරදි කරන අපරාධකරුවන් සහ බරපතල වැරදි කරන අපරාධකරුවන් වෙන් කිරීමේ ක්‍රමදේවේදයක් හඳුන්වා දුන්නේ නැති වුණොත් පුනරුත්ථාපනයේ සඳහා තිබෙන සිරකඳවුර අපරාධකරුවන් ප්‍රවර්ධනය කරන ස්ථානයක් බවට පරිවර්තනය වීම අපි කාටවත්ම නතර කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපේ අධිකරණේ අද අපේ බන්ධනාගාරවල 146ක් ඉන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකය. තව 10%ක් ඉන්නවා කසිප්පු වගේ මත්පැන් පිළිබඳ වැරදි කරපු අය. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමස්ත වැරදිකරුවන් සංඛ්‍යාව 158ක්. එහෙමනම් අපි දන්නවා අද මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ තෝරු මෝරු ඉන්නේ ටික දෙනයි. මේ රටට මත් කුඩු ගේන අය වැඩිමනොත් 10-12 දෙනෙක් ඇති. එයා මහා බලවන්තයි. දේශපාලන ආශිර්වාදේ තියෙනවා. පොලිසිය අනුග්‍රහය තියෙනවා. ඒ අය එළියට එන්නේ නැහැ. නමුත් අර මත් දුප්පත්කම නිසා, නැතිබෙරිකම නිසා මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන දිලින්දන් මේ සමාජයේ පහළම ස්තරය සිරගල් වලට යනවා. මට මේ පාර්ලිමේන්තුවේම නිලධාරියෙක් මට සිහිපත් කළා, තමන්ගේ පැත්තේ තරුණ මවක්.
ඔබතුමාට තව විනාඩි කාලයක් තියෙනවද?
රස කතාවක් කියන්න ගත්තා විතරයි ගරු සභාපතිතුමනි. තරුණ මවක් ගැන, තරුණ මවක් දරුවන් එක්ක අතරමං කළා, සැමියා යනවා වෙන කාන්තාවක් එක්ක. දරුවන් ජීවත් කරන්න බෑ මේ රූමත් මවට. පලාතේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙවැනි රූමත් අසරණ වෙච්ච කාන්තාවන් හොයාගෙන ඇවිල්ලා මේ අය පාවිච්චි කරනවා මත්ද්‍රව්‍ය ප්‍රවාහණයට. පුංචි ස්කූටරයකුත් දීලා ලස්සන තරුණියක් ඉතින් හිනා වෙලා යනකොට පොලිසියට උනත් වැඩි යෝක පරීක්ෂා කරන්න හිතෙන්නේ නැතුව ඇතිනේ දෙයියනේ. අවසානයේ මොකද්ද වෙන්නේ? මේ කාන්තාව අසු වුණාම අනේ අර දරු පටයුට් ටික ගෙදර අතරමං වෙලා තාත්තා නැති වුණු ඒ දරුවන්ට අම්මත් නැති වෙලා අම්මා යනවා හිරගෙදරට. මේ විනි අසරණ කාන්තාවගේ අපේ සිරගෙවල් පිරීලා තියෙනවා. මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ලෝකේ ඉන්න හාල්මැස්සන් වෙනුවට තෝරු මෝරු හොයලා ඔවුන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් අරගෙන පටන් අරන් තියෙන මේ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට අපේ ප්‍රණාමය පමණක් නොව සම්පූර්ණ සහයෝගයද පළ කරන බව ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, බන්ධනාගාරය වෙන්න ඕනේ පුනරුත්ථාපනය කරන තැන. දැන් ඉන්දියාවේ කාන්තා බන්ධනාගාර කොමසාරිස්වරියක් හිටියා. එතුමිය ගෝයින්කෝ ජී කියන බෞද්ධ අධ්‍යාත්මික නායකයාගේ උපදෙස් පරිදි ආගම් ભેදයකින් තොරව සියලුම බන්ධනාගාරවල විපස්සනා භාවනාව ඉගැන්වීමේ ක්‍රමවේදයක් පටන් ගත්තා. අද වසර 15කට පස්සේ හැරිලා බලද්දී ඉන්දියාවේ අපරාධකරුවන් සැබවින්ම පුනරුත්ථාපනය කිරීමට විපස්සනා භාවනාව හේතු වී තිබෙන බව හොයාගෙන තියෙනවා. විපස්සනා භාවනාව කියන්නේ බෞද්ධයාගේ භාවනාව, අපේ උරුමේ තියෙන භාවනාව. ඉන්දියාව බුරුමෙන් ගෙනල්ලා විපස්සනා භාවනාව තමන්ගේ සිරකරුවන්ට උගන්වද්දී වසර 2300ක් අකණ්ඩව විපස්සනා භාවනාව ලෝකෙට බෙදෙන ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයට තවමත් මේ හඳුන්වා දීම ප්‍රමාද වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ ගැනත් අපේ ගරු අමාත්‍යතුමියට අවධානය යොමු කරමින් බන්ධනාගාරයේ සිටින සැවොම කවදා හෝ නිදහස් නිවාස සමාජයෙන් පැමිණෙන්නට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඬ වෙනවා.
ස්තුතියි ගරුමන්තුමා. මීළඟට ඒ විජේතුංග ගරුමන්තුමා.
මුලසනි මන්ත්‍රීතුමනි, අද වගයුතු ප්‍රධාන අමාත්‍යාංශ හතරක් බන්ධනාගාර අධිකරණ රාජ්‍ය පරිපාලන ආපදා කටයුතු විශේෂයෙන් අපි සතුටු වෙනවා. මොකද මේ අමාත්‍යාංශ දෙකේම ඉන්නේ මං හිතන්නේ වගේ යුතු අපිට බලාපොරොත්තු තබාගෙන ඇමතිතුමියකුත් ඇමතිවරයෙකුත්. අපේ ඇමතිතුමිය අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය ඇමතිතුමිය හැටියට පහුගිය කාලෙම තුමනි දීලා තිබුණා විදේශ රැකියා අමාත්‍යාංශය. මං හිතන්නේ තාමත් හොඳට ඒ අමාත්‍යාංශය වැඩ කරලා සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නා. ඒ අතරේ මං හිතන්නේ මේක නැති වුණා. ඊට පස්සේ අධිකරණ අමාත්‍යාංශය මං හිතන්නේ ඒකත් මං හිතනවා ඉතාම හොඳින් මං හිතන්නේ කටයුතු කරපු නිසා අපිට කියන්නට ඕනි. පහුගිය කාලේ මං හිතන්නේ ඒකාධිපති බලය පාවිච්චි කළා අපේ රජය විසිරුවා හැරියා. නමුත් අධිකරණ තිබුණා නීති වෙනස් කළා. එලා ජනාධිපතිමත් හිටියා අගමැතිතුමා අපේ ආණ්ඩුව අධිකරණය ස්වාධීනත්වයට බාට පත් කළ නිසා අපිට නැවතත් මන්ත්‍රීවරයෙන් අපේ ආණ්ඩුව ඉඳගන්න පුළුවන් වුණා. නැත්තම් ඒ කාලේ තිබුණ අධිකරණය මං හිතන්නේ ආණ්ඩුව වෙනාට විසිරුවා ආණ්ඩුවක් නෑ මං දන්නේ. ඒ වගේම එතුමි අඩුපාඩු රසක් අපේ අධිකරණ අමාත්‍යයන් රත්නපුරේ මං හිතන්නේ කරා වැඩි තිබේ උසාවි ටික හදලා අලුත්ම මං හිතන්නේ අංග සම්පූර්ණ උසාවි සංකේතයක් හදන කටයුතු මම එතුමිට ස්තුති කරනවා. තමයි විශේෂම අවධානය යොමු කරනවා රත්නපුර දිස්ත්‍රික්කයට ප්‍රධාන වශයෙන් බලපාන මේ හදිසි ආපදා අමාත්‍යාංශය. පහුගිය ඉතිහාසය ගත්තොත් දේශපාලනය හැටියට විශාල වශයෙන් අපිට මේ ගම් වතුර නායම් වලට මුණ දෙන සිද්ධ වුණා. 2017 මං හිතන්නේ ඓතිහාසික ගංගතුර මගේ හදිසි කරන් වල ආවට පස්සේ ආපු ප්‍රධාන ගංගතුර ඌව දොර නායෑම විශාල පිටසක් මිය ගියා. මගේ 2003 පස්සේ ඊට පස්සේ 2004 ගණන් වල ඒ වෙලාවේ මං හිතන්නේ විශාල පිටසක් කනාත උනා යහපාල රජයට මං හිතේ ඒ වෙලේ ජනාධිපති අගමැතිතුමා අපේ ආණ්ඩුව මං හිතන්නේ ජීවිත ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයේ වන්දිගීම කරලා දුන්නා. ගෙවල් හදන්න පටන් ගත්තා. මං හිතන්නේ සමහර දෙනා මේ අසාධාරණ සිද්ධ වුණා. අපේ ආසන දිස්ත්‍රික්කයේ ගත්තොත් සමහර රාජ්‍ය සේවකින්ගේ උසස් නෙමේ සාමාන්‍ය පාර්ලිමේන්තු නිලධාරීන්ගේ යම් යම් අසාධාරණ වෙන නිසා අපේ වසන්තයක් බටු ගෙදර ඉවරා ගැටි. දේශපාලනේ පාවිච්චි කරලා අසාධාරණ කරු නිසා සමහර අයට රුපියල් 10000ක් හම්බෙන්න කරු අමාත්‍ය දුනි. ඊටම තමයි මගවලට මේ ඉපද කියලා බැලුවා. ගෙවල් කඩාවටෙන් දෙනවා. ළමයි ඉන්නවා ඉගෙන ගන්න ළමයි ඉන්නවා බිම කැල්ලක් මම හිතන්නේ මුතුමාට විශේෂ ආදරණ කරන මේ ගැන පරිශ්‍රණයක් කරන්න ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ ඇමතුමිට කියන්නට ඕනේ අධිකරණ ඇමතුමේ හැටියට ආපදා මාතර මේක ඇතුළේ කාරණා තමයි රත්නපුර ඉතිහාසයේ මම හිතන 97 පළාත් පාලන මැතිවරණදී මන්ත්‍රීවරයෙක් ඝාතනය වුණා. ඒලාද අපේ එක්සත් ජාතික පාසලින් තෝර තෝර නිවාස 100 ගණක් ගිනි දියලා උන් හිටි තැන නැති කළා. ව්‍යාපාරික විශාල සංඛ්‍යාවක් හානිල තට්ටු දෙකේ තට්ටු තුනේ පතල් පොළවල් වල තිබිච්චි පතල් මැෂින් පාව ගිනි තිබ්බා. දැන් අවුරුදු 30ක් විතර වෙනවා මම දන්නේ හැටියට. තාමත් සතයක් වතාම එමුතුමිනි වන්දික ඔබතුමා උත්සාහ කළා මගෙන් තාම බැරුණා ඒක. ඊට පස්සේ වෙච්චි ඔය නුවර පැත්තේ ඊට පස්සේ ඔය අලුත්ගම් පැත්තේ හදිසිය ආපදා වෙච්ච දේවල් වලට ලක්ෂ කෝටි ගණන් වන්දි ගෙව්වා. නමුත් රත්නපුරේ පළාත් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු වශයෙන් චෝදනා ලැබලා තිබුණේ ඒ විත්තිකාරයෝ අපේ අක්සත් ජාතික අසරණ වුණා. ඒ අමාත්‍යවරු දෙන්නට මන්ත්‍රීවරු ඇමතිකම් දෙකුත් ඒ රජයෙන් ලබා දුන්නා. තාමත් අපේ රජයට වන්දි දීලා මුතුමිය අපේ දිස්ත්‍රික්ක නියෝජන ඇමතිවරිය හැටියට ආපද ඇමතුමා හැටියට ඒ සඳහා අපිට තාමත් උන් ඉදිරියෙන් නැති නිසා තාම වන්දි කරන එකන විශේෂ අවධානය යොමු කරලා මම ගිහලා ඔබතුමීට ඉල්ලා කරන අපේ ඇමතුමාට. ඒ වගේ මේ
රාත්‍රියේ පස්සේ විනාඩි කාලයක් තියෙනවා.
විනාඩි මේක දැන් අත්නම් කරු විශාල කරුණක් ඉවත් තිබුණත් මේක ප්‍රධාන දෙයක් අපේ ඇමතුමා අවධානය යොමු කරන්න. නාලන්ද ගාතින් ඉල්ලා පස්සේ ප්‍රශ්නයක් ඇතුළේ මේ කණ්ඩායමක් සිරගත වුණා නීති. ඒ වෙලාවේ ලොකු තන්දුරක් දරපු මම නම් වශයෙන් කියන්නේ ගම්ලත් කියලා මහත්මෙක් රජේ සුවර ගම්ලත් කියලා මම දන්නේ නැහැ මන්ද නම කියන්න කැමති. මේ නඩු වාර්තාව ගෙන්න ගත්තා මතුමා කිව්වා කියලා හිරගේ කට්ටිය. තාම වාර්තාව නැහැ අතුරුදහන්. ගෙනත් දිලා මට මන දේශපාලනේ කතා කරන්න නෙමෙයි දේශපාලනේ උනත් නැතත් මම නම් වශයෙන් කියන්න කැමති මෙතුමා ඇවුස්සමමගේ ගම්ලත් කියලා මහත්මෙක් මේ ගැන ඔබතුමයි විශේෂ අවධානය යොමු කරන්න. අපි දේශපාලනේ මොන දරුවෝ දන්නවද දන්නේ නැහැ මම නම් දන්නේ නැහැ. මම දන්නේ ෆයිල් එක අදත් නැහැ. නඩු වාර්තාව අතුරුදහන් වෙලා තියෙනවා. ඔබතුමීට ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඔබතුමී ඒ වගේම මම කියන්න ඕනේ මේ රත්නපුරේ විශේෂයෙන් බණ්ඩාරාගාරය යන මාර්ගය මේවා ඇත්ත වෙන අපි වෙනත් කතා කරන ඕනේ කතාවල්.
මෙල මතුමා අවසන් කරමුනේ.
මම අවසන් කරන විනාඩියද මොකද විශේෂයෙන්ම අපේ රාජ්‍ය පරිපාලන ඇමතුම ඇත්ත වශයෙන්ම ජේසී කැටියට වගේකුතු තන්තරක් දරන. එතුමාට ඇත්තම අමාත්‍යන්ද කෑලි කල්ලොට පලාට කැල්ල තිනේ කාලේ සුදේත කරතු රාජ්‍ය පරිමේ සියලුම දේ එකට තිබුණේ. අද කෑලි වලට කැල්ල කියලා තියෙනවා. නිසා එතුමා ගැන මම කියන විශාල උනන්දුවක් දක්වනවා. විශාල මම හිතන්නේ මහන්සියක් දක්වනවා. එතුමා කරන එක අපේ ඇමතුමේ දරන අමාත්‍ය. එතුමන් දෙපළටම මීටත් වඩා ඉදිරි මම හිතන්නේ කරන ක්‍රියාවන් ඉදිරියට ගෙනන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ඇමතුමිට අවධානය යොමු කරනවා. අර එක්සත් ජාතික පක්ෂයෙන් ගෙවල් ගිනිතු එකත් අර නඩුපයිල් එකත් නැති වෙච්ච එක තමයි විශේෂ අවධානය යොමු කරන කියලා මම කියන්න වෙනවා.
ස්තුතියි ගරු මන්තුමා. මිලාට රංජන් රාමනායක මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමි අපෝ කියලා කිව්වා. මුලාසන රුඩ් මන්ත්‍රීතුමනි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැශීර්ෂය ගැන කතා කිරීමේදී අදහස් කීයක් විවැද්දැක්වීමට අවස්ථාවක් ලැබීම ගැන මම මුලින්ම සතුටු වෙනවා. ගරු මුලාසන රුඩ් මන්ත්‍රීතුමනි අධිකරණය ගැන කතා කරද්දී මට නඩු 26ක් වගේ තියෙනවා. මට නඩු දාපු අයත් මේ ඉන්නවා. අද හවුස් එකේ නීතිපති දෙපාර්තමේන්තුවත් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඇහෙන්න මේ දේ කියන්න ඕන. අපි මුලින්ම කියන්න ඕන ජේසී වැලියමුණු මහත්මයා ළඟදී ඉතාම හොඳ ආටිකල් එකක් දාලා තිබුණා. මොකද්ද මේ අධිකරණේ නඩු ප්‍රමාද වීම ගැන ප්‍රධාන චෝදනාව තිබුණේ ඒජේස් ඩිපාර්ට්මන්ට් එකට, නීතිපති දෙපාර්තමේන්තුවට. ඊට පස්සේ තිබුණේ ප්‍රස පරිශක වාර්තාවල ප්‍රමාදී. මේ ප්‍රමාද නිසා නඩු කල්ගත වෙනක තමයි එතුමා පැහැදිලි කරලා ඒ තමුන්ගේ ලිපිය ලියලා තිබුණේ වැලි අමුණ මහත්තයා. එජිස් ඩිපාර්ට්මන්ට් එකේ කරන සමහර දේවල් ගැන අපේ සතුටක් තියෙනවා. කම්පයා කරද්දි ඒ කාලේ තිබුණ දේවල් එක්ක අධිකරණය ගැනත් අපි එහෙමයි. අපිට අවශ්‍ය වෙන්නේ අධිකරණය විවේචනය කිරීමක් නෙමෙයි, අධිකරණය හැයල්ලු කරලා රටට කැලෑ නීතියක් ගෙන්නන එක නෙමෙයි. අධිකරණයක් තිබිය යුතුයි, නීතියක් තිබිය යුතුයි, උසාවිය තිබිය යුතුයි. මේ සියලු දේවල් තියෙන හින්ද තමයි මෙහෙමවත් නීතිය රැකෙලා තියෙන්නේ. නමුත් අපේ මේ එකම ව්‍යායාම අපේ සටන අධිකරණය ජනතාවාදී කරගන්න, අධිකරණය ස්වාධීන කරගන්න, අධිකරණය සියලු දෙනාටම සාධාරණය කරගන්න. ඒකට තමයි මේ සටන. නැතුව අධිකරණයේ ඉන්න අයට අපහාස කරනවත්, ඒ තනතුරු වලින් අයට සමච්චල් කරන්නවත් නොවේ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඉතිහාසයේ අධිකරණය දිහා බලද්දී ඒ අධිකරණ තීන්දුව ලිව්වේ අරලියගහ මන්දිරයේ ඇතුලේ. ඒක සරත්ෙන් සිල්ව මහත්මයා හිටපු සීජේ අගවින් සුරරයාගේ ප්‍රකාශයෙන්ම කියන්න පුළුවන්. එතුමම තමයි කිව්වේ මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා මට සමා වෙන්න කියලා. ප්‍රථම වතාවට ලෝක ඉතිහාසයේ අගවිනිසුරු කෙනෙක් තමුන්ගේ තීන්දුවක් ගැන ජනතාවට ඇපොලොජයිස් කරනවා, ජනතාවගේ සමාව ඉල්ලනවා. ඊට පස්සේ ආව අගවිනිසුරුතුමා මොහාන පීරිස් මහත්තයා ගැන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කියනවා මෙහෙම කතාවක්. මම ජනවාරි 8 වෙනිදා දිනුවට පස්සේ මම ජනවාරි 10 වෙනිදා ගෙදර ඉදදි රෑ 10ට පමණ අධිකරණ ක්ෂේත්‍රයේ දන්න මූණක්, ජනප්‍රිය මූණක් තියෙන උසස් කෙනෙක් ආවා නෝනත් එක්ක මාව හම්බෙන්න. එයාගේ නම මොහාන් පීරිස්. මොහාන් පීරිස් නෝනත් එක්ක ඇවිල්ලා කිව්වා, ගරු ජනාධිපතිතුමනි, ගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමනි, ඔබතුමා මට සීජේ කම දෙන්න, ඔබතුමා මට දෙන්න අගවිනිසුරු ධූරය, මම ඔබතුමාට කැමති විදියට තීන්දු ටික ලියලා දෙන්නම් කියලා. දැන් ඕවා ගැන කියන්න කියලා තමයි මට නඩු වැටලා තියෙන්නේ. මේ ජනාධිපතිතුමා කිව්ව එක මම කිව්වයි කියලා, හිටපු සීජේ වේදිකාවේ කිව්ව එක මම කිව්වයි කියලා මට නඩු දාලා ඒජස් ඩිපාර්ට්මන්ට් එකේ මේ මෙතන ඉන්න අපේ මහත්තුරු ටික, මම කිව්වේ ඒගොල්ලෝ කිව්ව එක, ඒගොල්ලෝ කිව්ව එක මේ ඉට් සෙඩ් ඒගොල්ලෝ කිව්ව එක කිව්වයි කියලා මට නඩු දාලා. මට හැමදාම උසාවිය යන වෙලාව මාතංශේ වැඩ කරගන්නත් විදියක් නැහැ. දැන් මේ නීති ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. ගරු මුලසඳුන් මන්ත්‍රීතුමනි, දැන් මේ පහුගිය ටිකේ අල්ලස්ස බ්‍රයිබරි කමිෂන් එක නඩු දානවා, නඩු දානවා ඉල්ලාස් කරගන්නවා. අපි මෙතන ඉන්න මන්ත්‍රීවරයෙක්ට, ජොන්ස්ටර් ෆ්‍රෑන් මන්ත්‍රීවරයෙක්ට මේ නඩු දානවා. නඩු දාලා ඉල්ලාස් කරගද්දී අර චූදිත වීරයෙක් වගේ එළියට එන්නේ. මට දැන් මේ බොරු නඩු පලි ගන්න වෛරේ නඩු තමයි මේ දැම්මේ කියලා තමයි එයා එළියට එනවා වීරයෙක් වගේ. නඩුවක් හරියට දාන්න බැයි නම් අහවල් මගුලකට නඩු දැම්මේ. ඉල්ලාස් කරගන්න මොන මගුලකට නඩු දාන්නේ? මොනතරම් වියදමත්ද රජයට? මං කියන්නේ දෙයියන්ගේ නාමයට නඩුවක් හරියට ගොනු කරගන්න බැයි නම් ගෙදරට ගිහලා බුදියන්න නඩු දාන්න එපා. අපි කොහොමද පාරේ බහලා යන්නේ? ඒ නඩු දාන්න එපා, නඩුව ගෙනියන්න බැයි නම්. ඒ ගැන කියන්න ඕනේ. ඒ වගේම අපේක්ෂිත අප ලබා ගැනීමේ අද පූර්වාදර්ශයක් තියෙනවා මුලසරණ්ඩු මන්ත්‍රීතුමනි. ද අලුත් ක්‍රමයක් අපේක්ෂිත ඇප ඇන්ටිසිපේටරි බේල්, ලෝක හොරුත් ඇන්ටිසිපේටරි බේල් ඉන්නවා. අර මදූස් කියන කුඩුකාරයාගේ පුංචි අම්මා දාලා ඇන්ටිසිපේටරි බේල් එකක්. මගේ මුණුපුරා, මගේ බෑන හොඳ හාදෙක් එයාව අත්අඩංගුවට ගන්නට බැරි වෙන්න නියෝගයක් අධිකරණයෙන් ඉල්ලනවා. මේ ලෙඩේ ගෙනාවේ කවුද? මේ ඇන්ටිසිපේටරි බේල් ලෙඩේ ගෙනාවේ කවුද? ලෝක හොරෙක් වන මිග්යානාවල හොරකම් කරපු, තවත් මිනි මරපු, අම්මලා තාත්තලා සොහොන්කොත් ජනතාවගේ සල්ලි වලින් හදපු එයා තමයි ඇන්ටිසිපේටරි බේල් එකේ පේටන් රයිට්ස්. ඒ කියන්නේ මොනවද ඇන්ටිසිපේටරි බේල් අපේක්ෂිත අපවල පේටන් රයිට්ස් වලට මොනවද කියන්නේ? මේ පේටන් රයිට්ස්, පේටන් රයිට්ස් වලට කියන්නේ පේටන් රයිට්ස්. මේ පේටන් රයිට්ස් කියන්නේ නාම හිමිකම, සන්නාම හිමිකරු. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාටමාතමයි මේ ගෝටාස් වෝ කලාලු යුද්ධ දින්නලු තනියම යුද්ධ කලාලු. හැබැයි උසාවියට බයයි. උසාවිට එන්න ඇන්ටිසිපේටරි බේල් ගන්නවා. ඉති මං කියනවා ඒක නරක පූර්වාදර්ශයක්. ලෝක හොරුසේරම ඉස්සරහට පොල් කඩන අය, ඒ වගේ හොරපොල් කඩන අය, කුකුල් හොරකම් කරන මේ අය ඇන්ටිසිපේටරි බේල් ඉල්ලයි. ඒ වගේ තත්ත්වයක් ඇදලා තියෙන දැන්. ඒ හින්දා ඒ නීතිය ගැන පොඩ්ඩක් ගරු අධිකරණ ඇමතුමිය අපේ දුරකථනය ආන්සර් නොකරත් කමන්නේ, රාජ්‍ය ඇමතිවර කැටම දිගටම ගන්නවා ගන්නේ නැහැ, ඒත් කමන්නේ. එතුමිය මේ කතාව අහලා හරි ඇන්ටිසිපේටරි බේල් ගැන පොඩ්ඩක් කතා කළා. මේ ගැන වෙනත් නීතියක් හදන්න විදිහට පනත් ගෙනල්ලා කරනවා නම් අපි අපේ සන්තෝෂය අපේ ප්‍රණාමය එතුමියට පුරුදු කරන්න කැමැතියි. අනිත් එක තමයි කියන්න ඕනේ ගරු ඇමතුමිය, ගරු මුලසටු මන්ත්‍රීතුමී, වත්කම් බැරකම් නීති. ලංකාවේ තියෙන වත්කම් බැරකම් නීති. කවුද චෝදිතයෝ තුන් දෙනා? සරණ ගුණවර්ධන, ආර් දුමින්ද සිල්වා, සචින් වාස් ගුණවර්ධන. මේ තුන් දෙනාම හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මේ තුන් දෙනාට බැරුණා තමුගේ වත්කම් අනාවරණය කරන්න. හරියට ඇසට් ඩික්ලරේෂන් දෙන්න බැරි වුණා. මොනවා දුන්නේ මුලසටු මන්ත්‍රීතුමනි? උසාවියට නැග පිළිගත්තා. ඔව්, අපේ තියෙන වත්කම් අපි හරියට දෙන්නේ නැහැ, අපි හොරකම් කළා. අපි මෙහෙම අපි ළඟ ලොකු වස්තුවක් තියෙනවා, අපි කිව්වේ නැහැ. ගිල්ටි, සමාවෙන්න. මොකද්ද තීන්දුව? රුපියල් 1000යි. රුපියල් 1000යි නඩු තීන්දුව. මේ දඩුවම, දඩේ රුපියල් 1000යි ලංකාවේ. කෝටි 500ක් 1000ක් හෙව්ව ඕනම ලොකු හොරෙක්ගේ වත්කම් බැරකම් හෙලිදරව් කරන්න බැරි වුණාම ඒකට දඩේ ඔය සුද්ධකීතියක්. ඒක කවදාවත් ගේන්නේ නැහැ. මොකද මෙතන ඉන්න ගොඩක් අයට ලොකු ලෙඩක් වෙනවා ඒකට වැඩි දඩයක් ගිනවොත්. එහෙනම් ඒ දඩේ වැඩි කරනවට කවුරුත් කැමති නැහැ. මම වගේ කැලණි හංගන්නේ නම් කැමති ගියද්දොරන්නේ තින්දා. එතකොට අනිත් අය නම් මොහොම අකමැති. මොකද ඒ අය අහු වෙනවා. ඉතින් මම හිතනවා ඒකටත් නීතියක් ගෙනේවි කියලා. ඒ වගේම දොස් කිව්ව වගේම ඇත්ත කියන්න ඕනේ. Comparing to previous judiciary, අපේ රටේ අද තියෙන්නේ වැරදි පඩුපාඩු කීපයක් තිබුණට ඉතාම හොඳ අධිකරණයක්. නෙවිල් සමරකෝන්ලා වගේ සීජේලා, ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ සීජේකම අරගෙන
විනාඩි 2ක කාලයක් තියෙනවා.
අනේ ලක්ෂ්මණ කියලා මෙතුමා.
ඒවත් එක්ක තමයි
තව තියෙනවලු. ඔව් සර්, හරි නේද? හරි හරි හරි. මම කීයේ කීතිය තමතුල මොකද කිව්වේ? දැන් හිටපු සීජේලාගේ තත්ත්වය බලද්දි හිටපු අගවිනිසුරවරු හිටියේ කවුද? අර එකක් ඇඳගෙන මෙතන අහුණ මිනිස්සයා කවුද? සරත්යෙන් සිල්වා එක්ක බලද්දි ශ්‍රී පවන් මහත්තයලා, එතකොට අපේ ප්‍රියසාද් දෙප්ලා, නලින් පෙරේරලා වගේ අගවිනිසුරවරු ඉතාම හොඳ අගවිනිසුරු කමේ ඒ තනතුරේ වැදගත්කම තියාගෙන වැඩ කරා කියන එක කියන්න ඕනේ. ඉතින් එතුමාව පත් කළ ගරු ජනාධිපතිතුමාට විරුද්ධව තීන්දුවක් දෙන්න තරම් කොන්දක් තිබුණා. ඒව අපි ගරු කළ යුතුයි. ඒව අර පරණ නෙවිල් සමරකෝන් මහත්තයාව මතක් වෙන ජාතියේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ඒ වගේ නඩු තීන්දුව. ඉතින් අපි සංසන්දනය කරද්දී ඒ ඉස්සරහට ඉස්සල්ලා තිබුණ උසාවියයි නීතියයි බලද්දි අපිට මේ උසාවිය ගැන සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් එක එක අලකලංචි වෙන අමුතු තීන්දුව පහුගිය ටික එදුන්නා. පහුගිය ටික ආවුණා රත්තරන් කියලා හාදේ අවුරුදු 16ක දරුවෙක්ව දූෂණය කරලා. ගාල්ල ඉන්න කට්ටිය මාව හොයාගෙන ආව කොළඹට. මොකද මේවට මේ සියලු දේවල් ගෝරි වලට කෙලින්ම මූණ දෙන්නේ මම හින්දා ඒ කට්ටියට කියලා වැඩක් නැහැ කියලා බන්දුලාල් බණ්ඩාරිගොඩ මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා ඒ දරුවත් ගෙනල්ලා මම අර මගේ පර්මිට් එක විකුණු පදනමක් තියෙනවා. මම කා පර්මිට් එක වික්කනේ මම. ඒ වික්ක පදනමෙන් ලක්ෂ දෙකක් දුන්නා. ඒ පදනමේ නම පර්මිට් පදනම. ඒකෙන් ලක්ෂ දෙකක් දීලා මම ඒක ඇද්දට පස්සේ තමයි ඇරස්ට් කළේ. ඉතින් මං කියන්නේ ඒ වගේ තීන්දු දෙන විනිසුරවරු ගැන අපිට ලොකු විචිකිච්ඡාවක් තියෙනවා. මෙතන ඉන්න මහින්දානන්ද අලුත්ගමගේගේ දරුවා සහ PhD එකේ SI කෙනෙක්ගේ දරුවෙක් එක්ක ට්‍රැෆික් OIC කෙනෙක්ව මහපාරේ ඩික්මන් රෝඩ් එකේ හප්පනවා. මුළු ලංකාවම දකිනවා. ඩිෆෙන්ඩරෙන් ඇවිල්ලා හතරාමාට හම්බෙලා ක්ලබ් එකේ ඇවිල්ලා බීලා ඇවිල්ලා හප්පලා බැහැලා බලලා අර හිට් ඇන්ඩ් රන් එකත් බහල ලෙඩාව දැකලා දුවනවා. අනේ අත්තන ගොඩ ගැනීමක් නැහැ. බැලුම පුම්බන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මෙවැනි දේවල් ගැන ජනතාව දුකෙන් ඉන්න ඕන. ගරු මුලාසලාන්තුතුමා මන්ත්‍රීතුමනි, මේ ලෝකේ හැමතැනම මේක හොඳ කතාවක් අහගන්න. මේ ලෝකේ හැමතැනම මේ ලංකාවේ අර ඉම්රාන් ඛාන් බලයට ආපුවම අර දූෂිත ඇමතිවරයා හිටපු අගමැතිවරයා හිරේ යනවා. මහාතිර් මොහමඩ් අලුතෙන් ඡන්දයක් දින්නම අර නජීබ් කියන හිටපු අගමැතිවරයා හිරේ යනවා. මාකෝස් පරද්දල අනිත් අලුත් අගමැතිවරෙක් හරි ජනාධිපතියෙක් කරලා ආපුවම පිලිපීනේ මාකෝස් හිරේ යනවා. අපේ අල්ලපු රට ඉන්දියාවේ හැමදාම මහ ඇමති ඇදිට ජේලලිතාව කරුණානිධි හිර යනවා. කරුණානිධියව ජේලලිත හිර යනවා. මෙහෙම නොවන ලෝකේ එකම රට මොකද්ද? මෙහෙම නොවන ලෝකේ එකම එක රටක් තියෙනවා. අනිත් හැම රටේ මේක වෙනවා. අපි ලූලාද දිසා බැලුවොත් එහෙම මැක්සිකෝවල නැත්තම් ලතින් ඇමරිකානු රටවල අනිකුත් සියලුම රටවල හැමදාම රජයක් මාරු වෙද්දී දූෂිත හිටපු අගමැති හෝ ජනාධිපතිවරයා හිරේ විලංගුව යනවා. ඒක හැමදාම සිද්ධ වුණා. වෙන්නේ නැති එකම රට ශ්‍රී ලංකාව. අපේ රටේ වෙන්නේ ඒක වෙන්නේ වෙන දෙයක්. අපේ රටේ හිටපු කෙනා ආයෙත් ජනාධිපති අපේක්ෂක වෙලා එනවා. ඒ හින්දා අපිට කියන්නේ දේශපාලඥයෝ වෙනස් කරන්න බෑ. දේශපාලඥයෝ කොහොමත් දූෂිතයි. අපිට ජනතාව වෙනස් කරන්න පුළුවන්. වෙනස් විදිහට හිතන ජනතාවක් ඕනේ. මගේ මිත්‍රයන් මෙතන ඉන්නවා. මම හැමදාම පක්ෂපාත ભેදයක් නැතුව හොරුන්ව හෙලිදරව් කළා. අපේ පක්ෂය උනත් වැඩක් නැහැ. මෙතනදී මේ මොහොත් අමරවීර මැතිතුමා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කිව්වා මේ බැඳුම්කර හොරුන්ව අල්ලනවා කියලා. UNP එකේ බැඳුම්කර වංචාව ගැන කතා කළා. බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ මොනවද තියෙන්නේ? 2005 සිට 2015 දක්වා බැඳුම්කර වංචාව අජිත් දිවාර් කබ්‍රාල් PB ජයසුන්දර මහත්තයා ඇතුළු අයගේ බැඳුම්කර වංචාව බිලියන 889යි. මෛත්‍රීපාල සිරිසේන අර්ජුන ඇලෝෂියස් අරුදුර මහේන්ද්‍රන්ගේ බැඳුම්කර වංචාව බිලියන 11යි. බිලියන 11ද ලොකු, බිලියන 889ද ලොකු. හැබැයි මේ 11 ගැන 11න් 12ක් දැන් හොයාගෙනත් ඉවරයි. ආස ආයතන 26ක් තහනම් කරලා ඉවරයි. බෙන්ඩිස් අරකු කම්මල තහනම් කරලා ඉවරයි. කසුන් පලිසේන තව මහානාම ඇලෝසියස් මේ අය සේරම අවුරුද්දකට කිට්ටු වෙලා හිරේ හිටියා, රිමාන්ඩ් එකේ හිටියා. දැන් අර්ජුන ඇලෝසියගේ තාත්තවත් ගත්ත එක්කෙනයි ගන්න තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්. ඉතින් මෙහෙමයි යහපාලන ආණ්ඩුව වැඩ කළේ. ඉතින් මම හිතනවා බැංකු හොරු බහ බැඳුම් කර මහා දවල් කරු හොරු ගැන කියන අය පොඩ්ඩක් හිතන්න. තමුන්ගේ පාර්ශ්වයේ අනිත් පාර්ශ්වයට අලු ඇඟිල්ල දික් කරන්න ඉස්සල්ලා ඒත් හොරු මේත් හොරු. හොරකම නම් දෙකම හොරකම. එකක් බිලියන 889යි, එකක් 11යි. මේක කියන්නේ වෙනින් කවුරුත් නෙමේ, ලෙනින් මොරායසුත් නෙමේ. මේක කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාම තමයි කියන්නේ. 2005 සිට 2015 දක්වා බැඳුම් කර වංචාව බිලියන 889යි, අපේ වංචාව 11යි කියලා. ඒකේ 12ක් ඔයාගෙන සල්ලි තෝයාගෙන ඉවරයි. මං හොත කරන්න හදනවා නෙමේ. දැන් මේ කියනවා මේ මොකද්ද රාවේ පත්‍රයේ තියෙන්නේ? ලසන්ත තහතුජීන් ඇතුළු අපරාධ 12කට නඩු නැහැ. මම මේ ලිපිය සභාගත කරනවා. තහතුජීන් ළඟදී තහතුජීන්ගේ වාර්තාව ගැන වේගය ගැන ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා අලුත්ම වේගයක් ඉදිරිපත් කළා. අර කවුද ලොකුම රේස් කාර්යය ඉන්නව? කවුද? සුගර් රේ නැත්නම් අව ඉන්න හොඳම ෆ්‍රිකී කාන්ලා. මේ සේරොන්ටඩා වේගෙන් අර ටොයටා වියුස් පොඩි කාර් එකේ තහදුජින් ගිහිලා තියෙනවා. වංගු තුනක් තියෙනවා පාක් රෝඩ් එකේ. තහදුජින් ගිහිලා තියෙන්නේ 175ට පැයට කිලෝමීටර් 175ක වේගෙන්. කවුද කියන්නේ? මේ මහින්ද රාජපක්ෂ මහත්මයා. මේ නඩු තීන්දුවක්. නඩු තීන්දුවක් විහිළුවට ලක් කිරීමක්. මේක නඩු තීන්දුවක් හැල්ලුවට ලක් කිරීමක්. පවතින නඩුවක්. එතුමා කියනවා මේක ඇක්සිඩන්ට් එකක්. ආනන්ද සම්බරසේකර ඇතුළු කට්ටිය හොරෙන් දැම්මා මේක ඇක්සිඩන්ට් එකක් කියලා. උසාවියෙන් තීන්දුවක් දුන්නා මේ ඇක්සිඩන්ට් එකක් නොවේ, මිනිමරුවක් කියලා. ඒ මිනිමරුවක් කියලා කියලා තියෙද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලෝය කෙනෙක් හැටියට, නීතිඥයෙක් හැටියට කියනවා මේක අපිව අපේ පුතුන්ව අල්ලන්න හදපු බොරු නඩු තීන්දුවක් හැටියට එතුමා හුවා දක්වන්න
හදනවා.
එයිද මම නැවත නැවතත් කියන්නේ ගරු ඇමතුමිය සහ ගරු මුලසරුණු මන්ත්‍රීතුමනි, රටේ ජනතාව මං ජනතාව එක්ක හැමදාම ජීවත් වෙන මිනිහෙක් හැටියට ජනතාවගේ මහින්ද අමරීර මහත්මයා මේක කිව්වා. නීතිය හැම විටම ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට, බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ දුප්පතාට එක විදියක්. හා පොයිස් එකක් නැති හඬක් නැති දුප්පතාට ක්‍රියාත්මක වෙන නීතිය නෙමේ ක්‍රියාත්මක වෙන්නේ පොස්දාට. මහින්ද අමරීර මැතිතුමා කිව්වා, එතුමා කිව්වා සල්ලි දෙන කෙනෙක්ට ගන්න පුළුවන් හොඳ ලෝයකිනේ, එක්ස්පෙන්සිව් ලෝකෙනේ, ඒ කියන්නේ හයස් පේඩ් ලෝයකිනේ. අපි දැක්ක අද පත්‍රයේ මම බලද්දි කරු ඇමතුමිය අන්න නීතිඥ මහතුරු කීප දෙනෙක් හොඳටම ගහගෙන සාදකදී බීලා විස්කි බෝතලයක් කැඩලා එකෙන්ට අයින්නත් ගිහිල්ලා අන්න බම්බලපිටි පොලිසිය තියෙනවා මේ මේ පැමිණිල්ලකුත් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් මම නැවත නැවතත් කියනවා
අවසන් කරන්න.
එක විනාඩියක් දෙන්න. මම නැවත නැවතත් කියනවා මේකට මේකට නිමිති වෙච්ච මේකට වගකිය යුතු පාර්ශවයන්ට අර අහිංසක අඹගෙඩි හයක් කඩාගත්ත කොස් ගෙඩියක් බාගත්ත බඩගින්නට දරුවට පාංගෙඩියක් කඩෙන් ගත්ත ඒ අහිංසක කම්කරුවට ඇන්ටිසිපේටරි බේල් දෙන්න. ඒ අයටත් දෙනවා නම් ඒ අයටත් හොඳ නීතිඥයෝ දෙන්න. දැන් කම්කරු උසාවියක් ගැන කියද්දි කිව්වා නීති අධික මුදලක් ගන්න නීතිඥෙක් ඕනම හොරෙක් බේරගන්න නීති ලූප් හෝල්ස් හොයාගන්නවා. රිංගන් යන්න හිල් හොයාගන්නවා. එහෙම කරන්න නොදී සියලු දෙනාටම සාධාරණ වෙන්න. සාධාරණ නීති හදලා සාධාරණ අධිකරණයක් හදලා අපිට හොඳ අධිකරණයක් ලබා ගැනීමේ සටන තමයි කරන්නේ. ඒ සටනේදී අපිව අනිත් අය වගේ නෙමේ මම කියන්නේ ආයෙ සමාව ඉල්ලන්නෙත් නැහැ. මං කියපු දේවල් ඉල්ලා අස් කරගන්නෙත් නැහැ. මගේ නඩුවේ සාක්ෂිකාරයෝ 42ක් ඉන්නවා. ප්‍රධාන සාක්ෂිකාරයෝ කැටිට ගරු ජනාධිපතිවත් දාලා තියෙනවා. මොකද එතුමා තමයි කිව්වේ මෙහෙම මොහන් පීරිස් මහත්තයා රෑවිල්ල එතුමගෙන් අගවිනිසුරුකම ඉල්ලුවා කියලා. ඒ හින්දා එතුමව දාලා තියෙන්නේ. ඒ හින්දා හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට අපේ සියලු දෙනාට බලා ගන්න පුළුවන්. අපි ඒ තිබුණ ඒ දූෂිත තිබුණ ඒ දූෂිත අධිකරණය ගැන ඒ සියලු දෙනා ගැන හරි හෙළිදරව්වක් කරන්නම් කියලා කියමින් මට අවස්ථාව දෙනාට ස්තුතිවන්ත වෙමින් මම මගේ කතාව නවත්වනවා. බොහොම
ස්තුතියි. මේ ළඟට ගරු මොහාන් පියදාසන සිල්වා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා. ඊට පෙර ගරු සිඩ්නි ජයරත්න මන්තුමා මූලාසනයට.
ගරු සභාපතිතුමනි, අපේ මේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ මේ කතාවෙන් පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම
මොකද ඔබතුමාගේ
පොයින්ට්? නෑ නෑ, ඒක කතාව කියන එක අපහසුයක් නෙවෙයි.
නායක ඔබතුමා මොකද? රංජන් රාමනායක
එතුමා කිව්වා මම මන්ත්‍රීවරු ඇමතිවරයෙක්ට මගේ කතාව කියලා එතුමාට ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. එතුමාගේ කරන්න කියන්නේ මම කොහොමද එහෙම මට තියෙන්නේ මොන වගේද කියලා මම පෙන්නන්න එතුමාගේ වයිෆ්ට ඇවිල්ලා.
ඒ තමයි ඒ කතාවෙන් පස්සේ මගේ කතා කරන්න ලැබිච්ච එක සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන ගරු, මම ඇත්තට මේ කතාව නෙවෙයි කරන්න හිතන් හිටියේ. අපි කනගාටු වෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමාගේ ක්‍රියාකලාපයේ මදුෂ්ක්‍රී ක්‍රියාකලාප සම්බන්ධ කිරීම පිළිබඳව. එතුමාගේ කතාව බොහොම මං හිතන්නේ සම්පූර්ණ නීතිපති දෙපාර්තමේන්තුවට දොස් කිව්වා, අල්ලස් දෙපාර්තමේන්තුවට දොස් කිව්වා, හැම පැත්තරම දොස් කිව්වා. දොස් නොකිව්ව එතුමාට විතරයි. හැබැයි එතුමාටත් විරුද්ධව නඩුවක් තිබුණා පර්මිට් එක දෙපාර කික්කයි කියලා ගෑණියෙකුට. ඔව් ඉතින් මං කියන අහින්නකෝ. ඉතින් ඒක නිසා මම ඒව ගැන එතනින් එහාට කතා කරන්නේ නැහැ. නමුත් මම මෙතනදී මං හිතන්නේ ඒ කතාව බොහොම අපි පිළිකුලෙන් යුක්ත වෙලා දකින්නයි කියන කාරණේ කියන්න ඕනේ. විවිධ කාරණා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන අප වගේ මිනිස්සු, අල්ලස් දෙපාර්තමේන්තුවේ තියෙන අප වගේ මිනිස්සු. ඉතින් ඒක නිසා මේ ඔබතුමාට අරයට මෙයාට කතා කරන්න බෑ කියන කාරණේ
මගේ මේ
ගරු මුලසරුණු මන්ත්‍රීතුමනි මගේ නම කිව්වා පර්මිට් විකුණපු 90% දෙනෙක් තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා පර්මිට් එක 6 පාරක් විකුණලා තියෙනවා. මිල්රොයි සල්ගාදුර වොක්සෝල් ස්ට්‍රීට් එකේ අපේ සේල් එකේ. ඉතින් එතකොට තමුගේ පර්මිට් එක තමුට විකුණන්න පුළුවන්. මෙයත් විකුණලා තියෙනවා. ඕ මේ පර්මිට් එක මේ මුලසරුණු මේ පර්මිට් එක විකුණපු හොරා, මේ පර්මිට් එක විකුණපු හොරා කියනවා. කියලා. බලදිමුලා.
නිට දෙන්න මට දෙන්න. මම දැන් මම ඔයිට එහා කතා කරන්න යන ඕක ගැන. මාත් ඉක්කව. ඉතින් මට නඩු දෙපුන්නේ නැහැ. මට නඩු දෙපුන්නේ නැහැ. කන්දක් උනේ ගරු සභාපතිතුමනි
මන්ත්‍රීතුමාලා දෙපළම මේ
හරි ඒක ඒකම කරගන්න
ඒ වචන ඉස්සර කරගන්න
තුමාලා මම නෑ ඇත්තටම අපි කනගාටු වෙන ඔබතුමාගේ කතාව සම්බන්ධයෙන් මම ඇත්තටම මෙතන ගරු අමතුමගේ මේ අවධානයට යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා විශේෂයෙන්ම මම විශේෂයෙන්ම කරු අමතුමියනි නෑ අර මං අයින් කරගත්තා නෑ ඒක කුණුහරුපෙක උන්දේ මේක සාමාන්‍ය භාෂාවක තියෙන එකක් දැන් හරි හරි මං අහගන්න ඔබතුමා ඉන්නකෝ මට මට කියන්න ඕන කාරණේ තමයි දැන් මේ ඔබතුමිය දන්නවා නීතිඥවරියක් හැටියට දැන් විදුන් නඩුවක් කියන්න ගියාම අපි අධිකරණයේ කරගෙන ගිය ක්‍රියාමාර්ගයක් තිබුණා. මූලික වශයෙන්ම මූලික මැනුම ගත්තාට පස්සේ එයින් පස්සේ ඒ මැනුම් වාර්තාව ගරු අධිකරණයට ආවට පස්සේ යම්කිසි විදුන් නඩුවේ යම් පාර්ශ්වකාරී අකමැතිනම් ඒ මුල් නඩුවට මුල් මැනීමට වෙනත් මිනුන්දෝරුවරයෙක් කරහා මැනුමක් ගන්න අවස්ථාව තිබුණා. විසාධිකරණයේ ලයිස්තුගත මිනුන්දෝරුවරෙක් කරහා තමන්ට තවත් මැනුවක් ගන්න අවස්ථාව තිබුණා. ඒ දෙවෙනි ඊට පස්සේ ඒ මැනුමක් ආවට පස්සේ ඒ මැනුම් කීපෙම ගරු අධිකරණයේදී සාකච්ඡා කළා. අවසාන වශයෙන් සියලු පාර්ශ්වයන්ට ගැළපෙන මැනුම මොකක්ද කියන කාරණේ විසාධිකරණයේ තීරණය කරන්න. තීරණය කළා බෙදුන් නඩුව අවසාන විභාගයට ගන්නකොට ඒ උසාවිය පිළිගත්ත මැනුමත් එක්ක තමයි නඩුව ගියේ. දැන් මේ මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ දීපු තීන්දුවත් එක්ක ඉව වනසුන්දර විනිශ්චයකාරතුමිය දැන් මේ තත්ත්ව වෙනස් වෙලා තියෙනවා. මම දැන් ඔබතුමිය දන්නවද කියන කාරණේ දැන් අලුත්ම උසාවි අලුත්වත්වයක් අනුගමනය කරනවා. දැන් කලින් තිබිච්ච ක්‍රමයට වෙනස්ව වෙනත් ඕනෑම ලේඛනගත ලයිස්තුගත නීතිඥවරයෙකුට ලවා මිනුන්දෝරුවරයෙකුට ලවා විකල්ප මැනුවක් ලබා ගැනීමේ අවස්ථාව වෙනස් කළා. දැන් නැවත වතාවක් මුල් මැනුම කරපු මිනුන්දෝරුවරයා හරහාම මැනුම කරන්නයි කියලා නියෝගයක් කරනවා. දැන් මුල් මැනුම කරපු මිනුන්දෝරුවරයා මිය ගිහිල්ලා තියෙනවා නම් වෙනත් ප්‍රශ්නයක් නැතුව උසාවියට එන්නේ නම් එහෙම නැත්නම් මිනුම්පතිවරයා හරහා මැනුමක් කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි මේකෙන් ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනකොට ගරු අමතුමියනි දැන් උදාහරණයක් හැටියට ඔබතුමිය දන්නවා බෙදුන් නඩුවක් විභාග අවස්ථාව වෙනකොට සමහරක් වලට අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා දැන් උසාවි අනුගමනය කරන වැඩපිළිවෙල තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පදනම් කරගෙන විකල්ප මැනුව කරලා තියෙන්නේ වෙනත් මුල් මැනුම කරපු මිනුන්දෝරුවරයා නෙවෙයි නං එහෙම නැත්නම් මිනුම්පතිවරයා නෙවෙයි නං අර නඩුව ප්‍රතික්ෂේප කරන මට්ටමකට අවිල්ල තියෙනවා. ඒ නිසා මේකෙන් බරපතල අසාධාරණයක් බෙදුන් නඩු කියන පාර්ශ්වයන්ට වෙලා තියෙනවා. මේක විශේෂයෙන්ම ගාල්ල මාතර කුරුණෑගල ඔය වගේ දිස්ත්‍රික්ක වල තියෙන දිශාධිකරණ බලපාලා තියෙනවා. මම බොහොම ගෞරවයෙන් ඔබතුමෙන් ඉල්ලීමක් කරන කරුණා කළා මේ තත්ත්වය පිළිබඳව මේක අධිකරණයෙන් දීපු නඩු තීන්දුවක් පදනම් කරගෙන වෙච්ච සිද්ධියක්. ඒ නිසා ඔබතුමියට එකෙල්ලේම මේකට ක්‍රියාත්මක වෙන්න බැරි වේවි. නමුත් මේක අග්‍රමිශ්‍යකාරතුමන් එක සාකච්ඡා කළා කරුණා කළා මේ පිළිබඳ විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම බොහොම කාරණික ඔබතුමෙන් ඉල්ලීමක් කරනවා. මොකද නැත්නම් අද වෙනකොට මේ කාරණාව නිසා නඩු කියන මිනිස්සු බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳ ඔබතුමගේ අවධානයට යොමු කරමු. ඊළඟට ඔබතුමියට මම කියන්න ඕන කාරණේ තමයි දැන් ඔබතුමියලා විනිශ්චයකාරතුමල්ලගේ වැටුප් වැඩි කරා. ඒක හොඳයි. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩි කරා. නීති කැටුම්පත් සම්පාදක මණ්ඩලයේ වැටුප් වැඩි කරා. ඒ සියල්ලම හොඳයි. මොකද ගුණාත්මක වැඩපිළිවෙලක් අධිකරණවල වෙන්න නම් එයාගේ වැටුප් වැඩි වෙන්න ඕන. හැබැයි ඒකම අපේ යෝජනාව තමයි ගරු අමතුමියනි විනිශ්චයකාරවරුන්ගේ වැඩි කරනකොට එයා සමානම ඔබතුමිය දන්නා ගරු අධිකරණ ලිපිකරු ඒ සමාන්තර ශ්‍රේණිවල වැඩ කරන සේවකයින් ඒ අයගේත් වැටුප් වලට ඒ වැටුප් වැඩි කරා නම් හොඳයි කියන අදහස අපේ තියෙනවා දැන් අද මම මේ මං කිව්ව මේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ 2018ට අදාළ ප්‍රගති වාර්තාව මේකේ ගරු අමතුමියනි මේ උපලේඛනගත රජනිලධාරි සම්බන්ධ තිබිච්ච 1982 224 න් 15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය දැන් වෙනස් කරලා තියෙනවා 2018 9 11 දින ඇති අංක 28 ස්ට්‍රොක් 26 දරන ගැසට් එකකින් දැන් මෙතෙන්දි මම ඔබතුමියගේ අවධානයට යොමු කරන්න ඕනේ දැන් අධිකරණයේ ඉන්න ලිපිකරු මහත්වරු අයිති වෙන සම්මුත සේවය දැන් සම්මුත සේවය කියලා කියන්නේ ඒ අයට වෙනත් තැනකට වෙනත් ශේෂ්කට යන්න බෑ ඒ අය අධිකරණ වල තමයි ඉන්න ඕන දැන් මේ වගේ සම්මුත අවස්ථාවල් තින්නේ දුම්රිය සේවයේ තියෙනවා සෞඛ්‍ය ඒ වගේම අධිකරණ ඔය වගේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක තමයි සම්මුත නිලධාරීන් ඉන්නේ එතකොට දැන් මෑතකදී ඒකාබද්ධ සේවයට සම්බන්ධ නිලධාරුත් දැන් අධිකරණ සේවයට පැමිණෙනවා දැන් ඒක ගැටලුවක් නැහැ නමුත් මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ සම්මුත අධිකරණ උපලේඛනගත නිලධාරීන්ට තිබිච්ච අම්මන් වරප්‍රසාදයන් මේ කාරණා නිසා අඩු වෙලා තියෙනවා දැන් උදාහරණයක් කරලා කිව්වොතින් දැන් මේ අයගේ කලින් අධිකරණ වල සේවය කරපු නිලධාරින්ගේ වැටුප ඒකාබද්ධ සේවයේ නිලධාරින්ට වඩා වැඩි නමුත් දැන් මේ 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 ගැසට් පත්‍රයත් එක අලුත් වැඩපිළිවෙලත් එක්ක අධිකරණ සේවයේ සමුද නිලධාරින්ගේ වැටුපත් ඒකාබද්ධ සේවයේ නිලධාරින්ගේ වැටුපත් සමාන කරලා තියෙනවා එහෙම සමාන කරාම ඇත්තරම මේ අධිකරණ සේවයේ අයට අතිකාලදී මඩක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබතුමිය දන්නවා සමහරක් වෙලාවට මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන නිලධාරීන් බොහොම මහන්සි වෙලා වැඩ කරන නිලධාරීන් ඉන්නවා. දාර පාලිත දෙවරක් පෙරම මන්තුමා උදේ කතා කරද්දී කිව්වා බොහොම අපහසුතාවයෙන් වැඩ කරන නිලධාරීන් ඉන්නවා. ඉතින් ඒ අයට නම් සාධාරණයක් විය යුතුයි. ඉතින් ඒ නිසා දැන් මේකට කලින් තිබිච්ච තත්ත්වය තමයි මේ අයගේ වැටුප ඒකාබද්ධ සේවයට වඩා වැඩිපුර තිබුණා. නමුත් මේ කාරණේ නිසා මේක මේ අලුත් ගැසට් එක නිසා මේ தত্ত্বය නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමියට බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරන කරුණා කළා. අධිකරණ සේවා කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කළා. මේ ඇති වෙලා තියෙන தত্ত্বය නැති කරන්න උත්සාහ ගන්න නම් හොඳයි. එහෙම නැත්නම් කොමිෂන් සභා ගැසට් නියෝග අනුව මේ අයට ගෙවන්න පුළුවන් Tamanගේ වැටුපට අමතරව 125ක වැටුපක් දැන් මේ වැටුප අනිත් කොමිෂන් සභාවල ගෙවනවා මේ මුදල් ප්‍රමාණය. ඒ කියන්නේ නැතිවන කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වැඩ කරන සේවකන්ට මේක ගෙවනවා. නමුත් මේක අධිකරණ සේවා කොමිෂන් සභාවේ යටතේ වැඩ කරන උසාවි වල වැඩ කරන නිලධාරියන්ට ගෙවන්නේ
නැහැ. විනාඩි දෙකක්.
මේකේ සැලකිල්ලට ගත යුතු කාරණේ කරු අමතුමියනි මේ අධිකරණ වල වැඩ කරන නිලධාරියන්ට නොගෙව්වට හැබැයි අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ වැඩ කරන නිලධාරීන්ට මේ 125 මුදල ගෙවනවා. ඉතින් ඒ නිසා මේකෙන් යම් අසාධාරණයක් වෙලායි තියෙන කාරණේ මම ඔබතුමියගේ අවධානයට යොමු කරන්න ඕනේ. ඒ වගේම අනිත් කාරණේ තමයි දරු අමතුමියනේ දැන් මේ සාමාන්‍යයෙන් දැන් උසාවියක විනිශ්චයකාරතුමාලා ළඟට ඉතාමත්ම වැදගත් නිලයේ තමයි අධිකරණ නිශ්චාරවරයා. මොකද සම්පූර්ණයෙන්ම මේ අධිකරණයේ පරිපාලන කටයුතු මෙහෙවන්නේ රජිස්ට්‍රාර්වරයා. දැන් රජිස්ට්‍රාර් ධූරයට බඳව විවෘත විභාගිනුත් බඳව ගන්න. එහෙම නැත්නම් අධිකරණ පද්ධතිය හිටපු නිලධාරින්ගෙන් උසස් වීම අරගෙන බඳව ගැනීම කරා. ඉතින් අත්‍තරම දැන් මේ අලුත් චක්‍රලේක නිසා දැන් ගිය අවුරුද්දේ විවෘතවම 158ක ආසන්න ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා කියලා යම් දුක්ගණවිල්ලක් තියෙනවා. ඉතින් ඇත්තටම අධිකරණ ශේෂ්ත්‍රයට බාහිරව කිසිම අත්දැකීමක් නැති පිටි නිලධාරීන් බඳවගත්තම සම්පූර්ණයෙන්ම මේ අධිකරණ ශේෂ්ත්‍රය කඩාවැටෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම ඉතාමත්ම ඕනෑකමින් කරනවා කරු අමතුමිනේ. ඒ වගේම මම හිතන්නේ දැන් තෙවරක් පෙරම මන්තුමා කිව්වා වගේම දැන් උසාවි වලින් විශාල මුදලක් අපේ රට ලබා දෙනවා. උසාවි දඩ ඒ වගේ වෙනත් කාරණා අනුව විශාල මුදලක් ලබා දෙනවා. හැබැයි කියන්න කනගාටුයි සමහර උසාවි වල ජෙනරේටර් එකක් නැහැ. ලයිට් ගියාම ඉතා මේ උසාවියේ ඉටිපන්දමක් ගහගෙන තමයි නඩු ටික අහන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒ කාරණාව පිළිබඳව ඔබතුමගේ අවධානයට යොමු කරන ඒ වගේම දැන් උසාවි වලට දැන් අනිත් දැන් අවදාම ඔබතුමාලා ආණ්ඩුවට පිසිඳ විදුලිය කැපෙනවා. ඉතින් එතකොට අනිත් කාරණා තමයි පරිගණක ලබා දීලා තියෙනවා උසාවි වලට. උසාවිට පරිගණක ලබා දුන්නට කාමර AC කරලා දීලා නැහැ. ඉතින් අන්න ඒ වගේ කටයුතු කරන්න. ඒ වගේම දැන් ඔබතුමාලා මහලුකට කයිවාරු ගහන මේ හොරු වල්ලනවයි අධිකරණ දැන් ඔබතුමාලාවට පස්සේ අධිකරණ බොහොම ස්වාධීන වෙලයි. නමුත් මම අහන්න කැමති රවි කරුණානායක ඇමතිවරයාට විරුද්ධව නඩුවක් තිබුණා කොළඹ මහඅධිකරණේ. මුදල් විශුද්ධීකරණ පනත යටතේ. දැන් ඒකේ නඩු තීන්දුව දුන්න පද්මිනී රණවක මහඅධිකරණ නිෂ්කාරතුමිය මට මතක විදියට දීලා එතුමිය කිව්වා මේ කාරණේ මේ නඩුව එතුමා නිදහස් කරා නිදහස් කරේ තාක්ෂණික කරුණු අනුව. හැබැයි තාක්ෂණික කරුණු අනුව ඔය නිදහස් කළ අන්තිමේ එතුමිය නඩු තීන්දුවේදී ප්‍රකාශයටපත් කරා මේ මෙතුමට විරුද්ධව නැවතවතාවක් නඩු දාන්න පුළුවන් කියලා නීතිපති දෙපාර්තමේන්තුවට. දැන් අද වෙනකන් මේ මහලොකුවට මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන තමුන්නාසෙලා අපේ හොරකම් ගැන කතා කරන තමුන්නාසෙලා තාම අද වෙනකන් රවි කරුණානායක මහත්තයා විරුද්ධව නඩු දාලා නැහැ. ඉතින් අපි අහන්නේ ඇයි එහෙමනම් තමුන්නාසෙලා මහලොකු වීරෝ වගේ කතා කරනවා. දැන් මහලොකු ලොක්කු වගේ කතා කරනවා. ඉතින් ඒ නිසා අපි මේ කාණ්ඩෙන් අහන්න කැමති කොහෙද මේ තියෙන අධිකරණයේ ස්වාධීනත්වය? අධිකරණ ස්වාධීනත්වය. ඉතින් ඒ නිසා තමුන්නාසෙලා තමයි ඉස්සෙල්ලම මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන තමුන්නාසෙලා නීතිපති දෙපාර්තමේන්තුවට බයින තමුන්නාසෙලා. තමුන්නාසෙලා තමයි ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට නීතිපතිවරයා ගෙන්නලා නීතිපතිවරයාගේ ඇඳුම් ගලවපු එකම ආණ්ඩුව තමුන්නාසෙලා. තමුන්නාසෙලා තමයි එහෙම කරපු එකම ආණ්ඩුව. එතුමා අවසානයේ එතුමා නීතිපති ධූරයෙන් කලකිරීමෙන් අයින් වෙලා ගියා. ඉතින් එහෙම කරපු තමුන්නාසෙලාද රාජපක්ෂලට බයිනවා, නීතිපති දෙපාර්තමේන්තුවට බයිනවා, අල්ලස් කොමිසමට බයිනවා. ඔය හැමතැනටම බැන බැන තමන්ගේ හෙළුව වහගන්න කටයුතු කරන. ඉතින් අපි ඇත්තටම අපි කනගාටු වෙනවා. මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීවරයා ඉන්න පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන්න ලැබීම පිළිබඳව මම කනගාටු වෙනවා. මොකද ඒ කියන්නේ මේ දැන් නඩු තීන්දුව ගැන කිව්වා, අරව ගැන මේවා කිව්වා. ඉතින් එතකොට ඒ තමන්ට උසාවියේ නඩුවක් තියෙද්දි අධිකරණයට අපහාස කරයි කියලා අධිකරණයේ හේතු දක්වන්නේ කියලා තියෙද්දි මේ තමන් බේරෙන දැන් මෙතන තොත්තපපෙක් වගේ කතා කරන මම මේවා කියන්නේ මේ අධිකරණයට අපහාස
කරන්නේ
මේවා කරන්න නෙවෙයි කියලා
ඔබතුමාගේ කාලය
අවසන්යි. මේවා පාර්ලිමන් ජෝක් කරු සභාපතිතුමනි, මේවට තමයි පාර්ලිමන් ජෝක් කියලා
කියන්නේ.
අපි ඔබතුමාට කියන්නේ මේ වගේ උදවියත් එක පාර්ලිමේන්තුවෙන් ලැබීම ලැජ්ජාවක් කියන කාරණේ තමයි අපිට කියන්න
තියෙන්නේ. ඔබතුමාට මේ ළඟට ගරු මලිත් ජයතිලක මන්ත්‍රීතුමා, ඔබතුමාට තියෙන විනාඩි.
ගරු සභාපතිතුමනි, අද වෑශීර්ෂ දෙකක් සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේදී විශේෂයෙන්ම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඒ අමාත්‍යංශයට අදාළව බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් යම් අදහසක් පළ කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ විෂයපතේට තමයි මීට පෙර තිබුණ ඒ බන්ධනාගාර අමාත්‍යංශයේ ප්‍රතිසංස්කර අමාත්‍යංශයේ වෙනත් අමාත්‍යංශයක් හැටියට ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ වපසරියට තමයි යටත් වෙලා තිබුණේ. ඒ නිසාම එම කමිටුවේ සභාපතිවරයා හැටියට අපිට කමිටුවේ අවස්ථා ගණනාවකදීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අපි කැඳෙව්වා. ඔවුන්ගේ ප්‍රශ්න ගණනාවක් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම එක් අවස්ථාවකදී හිටපු ඒ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමාගේ ඉල්ලීමක් පිට අපි ස්ථානීය පරීක්ෂණයකටත් ඒ අවස්ථා කීපයකදීම සම්බන්ධ වුණා. කොහොම වුණත් බන්ධනාගාරයේ ඇතුළත තත්වය නිලධාරීන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ගේ තත්වයත් සිරකරුවන්ගේ රිමාන්ඩ් සිරකරුවන්ගේ සිතන් අච්චු සිරකරුන් දක්වා ඒ සියලු දෙනාගේම තත්වය බොහොම ශෝචනීයයි. අපි එක එක මම බලාපොරොත්තු වෙනවා ලැබෙන ඒ සුළු වේලාව තුළ ඒක විස්තර කරන්න. කොහොම වුණත් බන්ධනාගාරය පිළිබඳ කතා කරනකොට මේ සේවක හිඟය පිළිබඳ ප්‍රශ්නය මං හිතන්නේ අංක එකටම යෙදිලා තියෙනවා. මං හිතන්නේ මේ පිළිබඳව ගරු ඇමතුමිය අවධානය යොමු කරනවා ඇති යොමු වෙලා තියෙනවා කියලත් මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම බන්ධනාගාර නියාමක සහ ජේලර් තනතුරුවල විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. මං හිතන්නේ ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසයේ යම්කිසි ක්‍රියාවලියක් තිබුණා නව බඳවා ගැනීම සිදු කිරීමට. නමුත් දේශපාලන මැදිහත් වීම මතම ඒ බඳවා ගැනීම කරන්න බැරි වුණා. නමුත් මං හිතනවා ඉදිරියේදීවත් ඒවා දේශපාලන මැදිහත් වීමකින් තොරව සුදුසුකම් මත ඒ බඳවා ගැනීම කිරීමට අවස්ථාව උදා වේ කියලා, අවස්ථාව උදා කරලා දෙයි කියලා ගරු ඇමතුමිය. ඒ වගේම මං හිතන්නේ අවුරුදු 40 විතර වෙනකන් වගේ කාලයක් දැන් තියෙනවා මේ බඳවා ගැනීමේදී බන්ධනාගාර නියාමක ජේලර් වරුන්ගේ කාලය, බඳවා ගැනීමේ කාලය මම හිතන්නේ අවුරුදු 25-30කට සීමා විය යුතුයි. 30කට වගේ සීමා වෙන අවස්ථාවකදී උපාධිධාරියෙකුට වුණත් ජේලර් තනතුරකට ඉල්ලුම් කරන්න පුළුවන්. මං හිතන්නේ ඊට වඩා වයස සීමාව තබා ගැතිය යුතුයි, උපරිම අවුරුදු 30 වගේ. කොහොම වුණත් ලංකාවේ අපි කාටවත් දොස් කියන්න බෑ වර්තමාන ඇමතුමීට හෝ හිටපු මේ නූතනයේ අවුරුදු 10-15 ඈත හිටපු බන්ධනාගාරයේ කටයුතු සම්බන්ධයෙන් ඇමතිවරුන්ට ඉතිහාසයේ හැමදාම හිතන සුද්ධ හදලා දීලා ගිය ඒ බන්ධනාගාර සංකීර්ණ උණු එහාට අපිට යන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොළඹ බන්ධනාගාර දොරල්ල බන්ධනාගාර සංකීර්ණයේ ඒ දැක්වහම ඒ සියලුම ගොඩනැගිලි ඇතුළු සියලුම දේ ඒ සුද්ධගේ ආකෘති සුද්ධ හදලා දීපු ටිකෙන් එහාට අපිට යන්න බැරි වෙලා තියෙනවා. කොහොම වුණත් ආසියානු කලාපයේ බන්ධනාගාර ඒ ක්‍රියාවලිය දිහා බැලුවහම ඒ තාක්ෂණය බන්ධනාගාරය තුළට, ලංකාවේ බන්ධනාගාර ක්‍රියාවලිය තුළට මේ අධිතාක්ෂණය ගෙන එලා තින්නේ බොහොම අඩු මට්ටමක. මන් දන්නා ඒ හේතුව මොකක්ද කියලා. අපි මේ මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තේ වගේ අපේ කලාපේ ඒ බන්ධනාගාර ක්‍රියාවලිය දෙහා බැලුවත් බොහොම අඩු තාක්ෂණික ක්‍රමවේදයක්, විශේෂයෙන්ම අධිතාක්ෂණික උපකරණවල එහෙම බොහොම අඩුවක් තමයි තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ වහාම අමාත්‍යංශය වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ නූතන ලෝකයට ගැලපෙන බන්ධනාගාර ක්‍රියාවලියක් අපේ රටේ මේ තාක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක මම හිතන්නේ හිටපු සියලුම ඒ අමාත්‍යවරු, ඇමතිවරු එකල ලෙස ඒ වගකීම බාරගත යුතුයි. ඒ වගේම මේ බන්ධනාගාර නියාමක සහ ජේලර්වරුන්ගේ සුබ සාධනය සහ ඔවුන්ගේ ඒ වෘත්තියේ කාර්යක්ෂමතාව පිළිබඳව මම හිතන්නේ අඩු සැලකිල්ලක් තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කතා කරනකොට සමහර විට ඒ බන්ධනාගාර නියාමකවරයෙකුට, ජේලර්වරයෙකුට ඒ තමන් සේවයට බැඳෙන අවස්ථාවේදී ලබාගත් මූලික පුහුණුව පමණයි විශ්‍රාම යනකම්ම ලැබිලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ සේවයේ අකාර්යක්ෂමතාවට මීට ඉස්සෙල්ලා මට අපේ මන්ත්‍රීවරයෙක්ව විශාල පීඩනයකින් ඉන්නවා කියලා, අපේ බන්ධනාගාර නිලධාරීන්, නියාමකවරු, ජේලවරු මානසික පීඩනයක ඉන්නවා කියලා දැන්ට තොරතුරු හෙළි වෙලා තියෙනවා කියලා මං හිතන්නේ ඒක අතිශයින්ම ඇත්ත කතාවක්. අර මම කිව්වාගේ මූලික පුහුණුවෙන් පස්සේ කිසිම ඔවුන්ට ඒ සේවයේ, අභ්‍යන්තර සේවයේ ඉන්න අවස්ථාවලදී ට්‍රේනින්, අපි කියනවා සංකල්පයක් යනවා, ට්‍රේනින් තියෙනවා, රීට්‍රේනින් තියෙනවා, සොෆ්ට් ස්කිල්ස් නැත්නම් මෘදු නිපුණතා, ඒ වගේ කිසිම ආකාරයක පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. උන්ට පුහුණු ආයතනයක් තියෙනවා වෙන්න පුළුවන්, පුහුණු ක්‍රියාවලියක් තියෙනවා. නමුත් ඒවා කිසිවක් හරියට සිද්ධ වෙන්න මං හිතන්නේ ඒ නිසා තමයි ඒ නිලධාරීන්ගේ, සේවය කරන නිලධාරීන්ගේ විශාල මානසික පීඩනයක් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම බන්ධනාගාරයක් තුළට එන ඒ සිරකරුවා ඔවුන් පෞරුෂයෙන් මානසිකව හැම අතින්ම බිඳ වැටිච්ච පුද්ගලයෙක්. ඒ වගේ පිරිස් එක්ක කටයුතු කරන නිලධාරීන් මං හිතන්නේ ඔවුන්ට විශාල පුහුණුවක්, විශේෂයෙන්ම මූලික මනෝවිද්‍යා ඒ පාඨමාලා හැදෑරීමක් ඔවුන්ට තිබිය යුතුයි. එතකොට තමයි මං හිතන්නේ ඔවුන්ට මානසික පීඩනයකට පත් වෙන්නේ නැතුව ඒ සිරකරුවාට නියම ඔවුන්ව මානසිකව බලන්න පුළුවන් තත්වයක්, මානසිකව ඒ නිලධාරීන්ට ගොඩනගලා දීම මං හිතන්නේ රජයේ වගකීමක් වෙනවා. ඒවා එවැනි කිසිම ක්‍රියාවලියක්, පැහැදිලි සාර්ථක ක්‍රියාවලියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම තවත් විශාලම ප්‍රශ්නයක් තමයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නැත්නම් මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ ඒ බන්ධනාගාර, මම හිතන්නේ මේ බන්ධනාගාර සංකීර්ණයට අදාළ එක වැදගත් කටයුත්තක් පහුගිය කාලේ සිදුවෙමින් පැවතුණා. ඒක තමයි මේ මේ බන්ධනාගාර සංකීර්ණය මෙතනින් ගලවලා වෙනත් ලංකාවේ වෙනත් ස්ථානයකට ගෙන යාම කියන කාර්යය. ඉතින් කොහොම වුණත් මේක අවසානයේදී ඒ බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයට යෝජනා වෙලා තිබුණා. ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් ආපු දැඩි විරෝධය හමුවේ ඒ ක්‍රියාවලිය ඇනහිටලා තියෙනවා. දැන් මේකේ තියෙන ප්‍රශ්නය තමයි ගරු සභාපතිතුමනි, දැන් මෙතන මේ බන්ධනාගාර සංකීර්ණය ගෙනියනවා කියලා හැම දැන් අවුරුදු ගානක ඉඳන් කියනවා. ඒ හින්දා මේකට ප්ලාස්ටර් පැරිස් ටිකක්වත් කුණු ටිකක්වත් සමර ටිකක්වත් තීන්ත ටිකක්වත් ගා ගන්න නැහැ. කිසිම නඩත්තු කටයුත්තක් වෙන්නේ නැහැ. මේක මං හිතන්නේ මේ බන්ධනාගාරයට සම්බන්ධ සියලු නිලධාරීන්ගේ දුක්ගැනවිල්ලක්. දැන් අවුරුදු ගණනාවක ඉඳන් කියන මොනවාම හරි නඩත්තු කටයුත්තක් ආවොත් මේක මෙතනින් ගෙනියන්න ඉන්නේ හින්දා මුකුත් දැන් අලුතෙන් කරන්නේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට අද දවසේ වෙනකොට බන්ධනාගාරය ගෙන යාම පිළිබඳව ඒ කතාව සම්පූර්ණයෙන් නැවතිලා තියෙනවා. නමුත් කිසිම නඩත්තු කටයුත්තක් කරන්නේ නැහැ. මං හිතන්නේ අද ගිහිල්ලා බැලුවොත් අර චැපල් අංශය වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශය වගේ මං හිතන්නේ ඒ ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඔන්න මෙන්න අවස්ථාවක තියෙන්නේ. නමුත් කිසිදු පිළිසකර කිරීමක් කරන්නේ නැහැ. මේක දැන් කොයි වෙලා හරි ගෙනියනවා කියලා. ගෙනියන්න කිසිදු වැඩපිළිවෙලකුත් නැහැ. ගෙනියන්න යෝජනා වෙලා තියෙන මිල්ලනි බණ්ඩාරම මිල්ලනියට ඒ වැඩේ එහෙම නැවතිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ගරු ඇමතුමිය විශේෂ අවධානයක් යොමු කරන්න ඕන මේක සමහර ගොඩනැගිලි කඩා වැටෙන්න ඔන්න මෙන්න. ඉතින් කිසිදු ගෙනියන්න වැඩපිළිවෙලකුත් නැහැ කොහෙටවත්. ඒ වගේම කිසිදු නඩත්තු කටයුත්තක් වෙන්නේත් නැහැ. මං හිතන්නේ දැන් මමත් ඒක මේ ආංශික අධීක්ෂණ කමිටුවේ සාකච්ඡාවට භාජනය වුණ නිසායි ඒක දන්නේ. මෙතුමියට කලින් හිටපු ඒ බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් හිටපු ඇමතිතුමා ජාතියේ හදිසි අවශ්‍යතාවක් ලෙස මේ බන්ධනාගාර සංකීර්ණය වෙනත් ප්‍රදේශයකට ගෙන යා යුතුයි කියන මතේ හිටියා. ඒක කොච්චර හදිසි වුණාද කිව්වොත් දැන් බණ්ඩාරගම ඒ හොයලා තිබ්බ ඒ ප්‍රදේශයේ අර පහුගිය 2017 මහා ගං වතුරට යට වුණා. යට උච්ච අවස්ථාවේදී ඒක නිර්දේශ වුණා මේක සුදුසු නැහැ කියලා. නමුත් ඇමතිතුමා කිව්වා කුළුණු කණු හරි ගහන්න කණු හරි ගහලා ගොඩනැගිල්ල හදන්න ගොඩනැගි හදන්න කියලා ගං වතුර එනවා නම් මං හිතන්නේ අපිට පැහැදිලිවම නූතන ලෝකයට ගැලපෙන නව බන්ධනාගාර ක්‍රමවේදයක් බන්ධනාගාරයක අවශ්‍යතාව තියෙනවා. ඒක අර වගේ මේ වගේ හදිස්සියෙන් කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට නැතුව ඒ දේ කරන්න එපා කියන ඉල්ලීම කරන්න ඕන. මං හිතන්නේ බන්ධනාගාරයක් අලුතෙන් ඉදි කරනවා නම් බන්ධනාගාර සංකීර්ණ භූමියේ පිහිටීමේ ඉඳන් සාධක අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා අවධානයට යොමු කරන්න. ඒ කිසිදු කටයුත්තකට ඒ සාධකයක් වැදගත් සාධකයක් බන්ධනාගාරයක් බිහි කිරීමේ අවශ්‍ය මූලික සාධක කිසිවක් නැතුව තමයි යෝජනා වුණේ ඒ බණ්ඩාරගම මිලින් ප්‍රදේශයේ. එවැනි හදිස්සි කටයුත්තකට ආයි මං හිතන්නේ ඒක නැවතිච්ච එක ගැන අපි සතුටු වෙනවා. දරු ඇමතුමියගේ අවධානය යොමු කරනවා මේ වගේ යෝජනාවක් එනවා නම් මේ බන්ධනා නූතන බන්ධනාගාරයකට අවශ්‍ය සියලු සාධක වැඩි සියලු සාධක සම්පූර්ණ කරගන්න බැරුණත් යම්කිසි උපරිම ඒ සාධක සම්පූර්ණ වෙන ස්ථානයක් පමණක් මේ කටයුත්තට තෝරගන්න කියන ඉල්ලීම එතුමියට කරන්න කැමති. ඒ වගේම දැන් මේ කටයුතු මේ සාධක මම මේ කියන කරුණ වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වෙලා නැහැ. මම මේක ස්ථානීය පරීක්ෂණයක් කරන්නත් ගිය අපේ හිටපු ඒ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා ධනසිංහ මහත්මයා මගෙන් පෞද්ගලිකව ඉල්ලලා හිටියා මේක ඇවිල්ලාම බලන්න කියලා. ඒක තමයි මේ කාන්තා අංශයේ පිටිපස්සේ සීවලි පටුමග කියලා තියෙනවා මේ බන්ධනාගාරේ. ඒ සීවලි පටුමගේ තමයි සම්පූර්ණ බන්ධනාගාරයේ සම්බන්ධ ඒ මලාපහන අපහන පද්ධතිය ගමන් කරන්නේ. ඒ මත ඒ ප්‍රධාන ගලිය මත දැන් අද ගෙයක් හදලා තියෙනවා. ඒ එතන සම්පූර්ණ මේ ඒ ගෙවල් පේලියක්මත් හදලා තියෙනවා. ඒ මත ඒ සියලුම ගලිය ජල මලපහන ප්‍රවාහන පද්ධති සියල්ල බන්ධනාගාරය ආශ්‍රිත ඒක බ්ලොක් වෙලා තියෙන මේ වෙනකොට. මං හිතන්නේ පොඩි වැස්සක් වැස්සත් ඒ කාන්තාංශයේ සම්පූර්ණයෙන්ම යට වෙනවා. ඒ යට වෙන්නේත් අර මල පහ ඒ සියලු දේ එක්ක. ඒ වගේම පොඩි ඉස්කෝලයක් තියෙන මේ සීවලී පටුමගේ ඒ ඉස්කෝලෙත් යට වෙනවා මේ සම්පූර්ණයෙන්ම ඒ මල පහ සියල්ල සමග. ඉතින් මම හිතන්නේ මේක කාගේවත් අවධානයට යොමු වෙන්නේ නැහැ. මම ඒ ස්ථානෙට ගිහිල්ලා බලපු හින්දා මේක දන්නේ. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවටවත් ඒ වගේම බන්ධනාගාරයේ අදාළ නිලධාරි වගකීතු නිලධාරීන්ටවත් කිසි කෙනෙකුට මේ වෙනකන් කිසිදු විසඳුමක් නැහැ. ඒ ගෙවල් පේලියේ ඉඳලා හෑන්ඩ් ෆෝන් ඒ වගේම කුඩු පැකට් කරපුවා තාප්පෙන් එහා පැත්තට විසිකරන ක්‍රියාවලියත් නිරන්තරයෙන්ම යනවා සියල්ල ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඒ අදාළ නිලධාරීන්ට සහ දරු ඇමතුමේගේ අවධානය යොමු කරන්න කැමතියි මේ සීවලි පටුමග ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ වගේම මේට සමානම තත්වයක් බන්ධනාගාර ඉහළ නිලධාරීන්ගේ ඒ ක්වාටර්ස් නිල නිවාස ආශ්‍රිතවත් පැන නැගිලා තියෙනවා ඒ ජල මලපහ පද්ධතිය සියල්ල මම හිතන්නේ නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තවත් එක කරුණක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කැමති ගරු සභාපතිතුමනි ඒක තමයි මේ වසර
ගරු මන්ත්‍රීතුමාට විනාඩි දෙක කාලයක්
ජනාධිපති සමාව දීම පිළිබඳව කරුණ. මම හිතන්නේ මේ ජනාධිපති සමාව සාමාන්‍යයෙන් වෙසක් පෝයට පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ ඒ වගේම සිංහල අවුරුද්දට නැත්නම් නමිනායකතුමාගේ උපන්දිනය වගේ ඒ වගේ ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක්ගේ උපන්දින අවුරුද්දේ යෙදෙන උපන්දිනයක් දවසේ හැමදාටම අපි පුරුද්දක් හැටියට මේ ජනාධිපති සමාව පොදු සමාව පිරිනමන හිරකරුවන්ට. දැන් මේක සුවිශේෂී තත්වයක් තියෙනවා. මහා පරිමාණ කසිප්පු මුදලාලියාගේ ගෝලය ඉන්නවා වෙසක් පෝයට සුමාන දෙකකට කලින් පොලිසියට බාර වෙලා පොලිසියට නඩුව දීලා යනවා. එතකොට දන්නවා පොලිසියක් දන්නවා ඒ කසිපු මුදලාලි දන්නවා ගෝලියොත් දන්නවා දවස් 4-5 ඇතුළේ ඉන්න ඕන වෙසක් පෝයට එළියට දානවා. ඉතින් මේ වෙනකොට මේ පොදු සමාව ජනාධිපති සමාව සහ වෙසක් පෝය නැත්තම් ඒකත් එක්ක කසිප්පු වෙළඳාමයි මුදලාලිලගේ කටයුතුත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙන බොහොම සහජීවනයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා අපි මේක දීර්ඝකාලීනක් හැමදාම මේ ජනාධිපති සමාවත් එක්ක ක්‍රියාත්මක වෙනවා. මොකද පොලිසියට නඩුව අවශ්‍ය වෙනවා කසිප්පු මුදලාලියාගෙන් ඒ ජාවාරම් කරුවන්ගෙන්. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව මම හිතන්නේ වැඩි අවධානයක් යොමු කර යුතුයි. මේගොල්ලෝ බොහොම සංවිධානාත්මකව සහජීවනයෙන් කටයුතු කරනවා. ඒ වගේම තවත්
ඔබතුමාගේ කාලය අවසානයි මන්ත්‍රීතුමා.
නම් බොහොම ස්තුතියි මේ අදාස්තික පළ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කර සභාපතිතුමා.